SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ තත්විත්ති පිළිබඳව විමසා බැලීම එහෙමනම් ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ සිට මේ අවස්ථාවේදී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානම් සිටින්නේ. අමල් ඔබට සුබෝදාසනක්. ආයුබෝවන්. අපිට අලුතෙන්ම වාර්තා වන ප්‍රවෘත්තිය SBS ගුවන් විදුලිය මගින් ඔබට මේ උණුණුවේම වාර්තා කරන ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. ඇත්තටම අමල්ට මේ සම්බන්ධව මේ වෙනකොටත් තොරතුරු ලැබිලා තියෙන නිසා අපි ඔබගෙන් මේ සම්බන්ධව ප්‍රමුඛයෙන් කරුණු විමසන්නට බලාපොරොත්තු වෙනවා. අද විශේෂාංග යටතේ අමල් අපිට දැනගන්නට ලැබෙන විදිහට ශ්‍රී ලංකාවේ මාධ්‍ය පවා මේ වෙනකොට මේ සම්බන්ධයෙන් කතා බහ කිරීමක් ආරම්භ කරලා නැහැ. නමුත් නබෝ දිනකින්ම බොහෝ විට අද දවස තුළදී සිදුවෙන්නටත් ඉඩකඩක් තියෙනවා. ඒ තමයි අර මහ බැංකුවේ බැඳුම් කර වංචාවෙන් අනතුරුව තවත් මේ බැංකු කටයුත්තක් සම්බන්ධව අලුත්ම තොරතුරක් වාර්තා වෙනවා. ඒ තමයි ලංකා බැංකුව සතුව තිබුණු සෙලාන් බැංකුවේ කොටස් 7.5% රජයේ අනුදැනුමකින් තොරව විකුණා ඇති බවට ලැබෙන ආරංචිය. අමල් අපිට පැහැදිලි කළ කියන්න පුළුවන්ද මේ සිදුවීම පසුපස සිටින්නේ කවුද? මොකක්ද මේ සිදුවීමේ පරමාර්ථය වෙලා තියෙන්නේ? කවුද මේවා මිලදී අරන් තියෙන්නේ? මේක විශාල කුතුහලය දනවන කාරණාවක් බවට මේ වෙනකොට පත් වෙමින් තියෙනවා.
ඔව් දිලෘක්ෂ, මේක ඇත්තටම අර ඔබ කිව්වා වගේ බැඳුම් කර සිද්ධියෙන් පස්සේ ඇතිවෙච්ච ලොකුම වංචාව හැටියට තමයි මේ වෙනකොට හඳුන්වලා තියෙන්නේ. මේක සිද්ධ වෙන්නේ සිකුරාදා කොටස් වෙළඳ පොලේ. මේ ගැන තවමත් ජනමාධ්‍යට එතරම් කරුණු ඇවිල්ලා නැත්තේ මොකද සාමාන්‍යයෙන් මෙවැනි ගනුදෙනුවක් සිද්ධ වුණාම කොටස් වෙළඳ පොලේ මේකට කවුද සම්බන්ධ කියන කාරණාව, මේ කවුද මේ කොටස් වික්කේ, කවුද මේවා මිලදී ගත්තේ කියන කාරණාව පිළිබඳ එක හෙළාම ජනමාධ්‍යට මේ තොරතුරු ලැබෙන්නේ නැහැ. නමුත් සිකුරාදා වෙළඳ කොටස් වෙළඳ පොළ වැහුවට පස්සේ මේ පිළිබඳ තොරතුරු ගලා එන්න පටන් ගත්තා. දැන් අපිට දැනගන්න තියෙනවා ලංකා බැංකුව සතු සෙලාන් බැංකුවේ 7.5% කොටස් ප්‍රමාණයක්. ඒ කියන්නේ මුළු ප්‍රාග් ධනෙන් 7.5% වෙළඳ පොලේදී විකුණුණා. ඒ කියන්නේ ලංකා බැංකුව විසින් මේක විකුණා දැම්මා. මේක මිලදී ගත්තයි කියලා වාර්තා වෙන්නේ ජපාන් ආයෝජකෙක්. නමුත් දැන් කරුණු අනාවරණය වෙලා තියෙනවා. ඇත්තටම මේ ජපාන් ආයෝජකයා කියලා කියන පුද්ගලයා පසුපස ශ්‍රී ලාංකීය සමාගමක්, එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයෙක් ඉන්නවයි කියලා. ඒ එකම ලංකා බැංකුවේ සාමාන්‍ය අධිකාරීවරයෙක් ලංකා බැංකුවට අයත් මෙම කොටස් ප්‍රමාණය විකිණීම සඳහා තරවුකාර සමාගමකට නියෝගයක් කරලා තියෙනවා. නමුත් මේ නියෝගය කරලා තියෙන්නේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුදැනුමකින් තොරවයි කියලා. ඉතින් මේකෙන් පස්සේ මේ වෙනකොට රජය දැන් තීන්දු කරලා තියෙනවා මේ ගනුදෙනුව අත්හිටවන පමණක් නෙමෙයි, ඒ අත්හිටවීමේ කටයුතු පිළිබඳව කොටස් වෙළඳ පොළ භාරව ඉන්න Securities and Exchanges Commission, එහෙමත් නැත්නම් කොටස් වෙළඳ පොළ නියාමනය කරන ඒ අධිකාරියට මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා මේ ගනුදෙනුව ඉදිරියට ගෙනියන්න ඉඩ දෙන්න එපැයි කියලා. ඒ අනුව මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළඳ පොලේ ගනුදෙනුවක් අක්‍රිය කිරීමක් සඳහා රජය මේ වෙනකොට පියවර අරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව සෙලාන් බැංකුවේ 7.5% ප්‍රාග් ධනය ජපාන් ආයෝජකයාට, ජපානයෙන් ආරම්භ වූච්ච ඒ ගනුදෙනුව සිදු නොකිරීමට ආණ්ඩුව දැන් කටයුතු කරලා තියෙනවා. ඒකම සෙලාන් බැංකුවට අග්‍රාමාත්‍යවරයා දැනුම් දීලා තියෙනවා මේ කොටස් මිලදී ගත්ත සමාගමට, එහෙම නැත්නම් මේ පුද්ගලයාට ඒ කොටස්වල හිමිකම පවරන්නට එපාය කියලා. මොකද රජය මේක නීති විරෝධී ගනුදෙනුවක් හැටියට සලකලා මේක අත්හිටවලා. මේකේ මුදල් ප්‍රමාණය බැලුවොත් දිල්රුක්ෂි, මේ සෙලාන් බැංකුවේ 7.5% ප්‍රාග් ධනයේ වටිනාකම ලංකාවේ මුදලෙන් රුපියල් මිලියන 1300ක් විතර වගේ හැටියට ගණන් හදලා තියෙනවා. වෙළඳ පොලේ සෙලාන් බැංකුව කොටසක් ගනුදෙනුනේ රුපියල් 85ක වගේ මුදලකට. නමුත් මේ කොටස රුපියල් 15ක් වැඩිපුර, ඒ කියන්නේ රුපියල් 100ක මුදලකට මේක විකුණලා තියෙනවායි කියලා තමයි වාර්තා වුණේ. නමුත් රජය කියනවා මීට මාස කීපයකට කලින් ගැනුම්කරුව විදේශ ආයෝජකයන් මේ සෙලාන් බැංකු කොටස් මිලදී ගැනීමට ඉදිරිපත් වුණා. සමහරුන් එක කොටසක් රුපියල් 140 ගානේ මුදලකට මිලදී ගැනීමට යොමුණා. නමුත් රජය ඒක ප්‍රතික්ෂේප කරා. ඊට වඩා වැඩි මුදලක් රජය අපේක්ෂා කළා කියලා. නමුත් මෙතන බැංකුවේ සාමාන්‍ය අධිකාරීවරුන් දෙදෙනෙක් මේ ගනුදෙනුවට සම්බන්ධයි, ඔවුන් සම්බන්ධවත් කටයුතු කරනවායි කියලා මේක රජය දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
අමල් දැන් ඔය විග්‍රහයෙන් ප්‍රශ්න කිහිපයක් මතුවෙනවා. එකක් තමයි ඔබ සඳහන් කළා මේ ජපාන සමාගමක් තමයි මේ ලංකා බැංකුව විසින් විකුණන ලද මේ සෙලාන් බැංකුවේ 7.5% මේ කොටස් මිලට අරන් තියෙන්නේ කියලා. එතකොට ඒත් එක්කම ඔබ සඳහන් කළා මේ ජපාන් සමාගමක් ඉස්සරහට දාලා මේ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්නවා මේ ශ්‍රී ලාංකීය සමාගමකුත් කියලා. ඔබට වාර්තා වෙනවද මොකක්ද ශ්‍රී ලාංකීය සමාගම කවුද එහි ප්‍රධානියා කවුද මේකේ මූලිකත්වය අරන් කටයුතු කළ තියෙන්නේ කියලා?
දිල්රුක්ෂි, අපිට මේක ගැන කියන්න වෙන්නේ 100%ක්ම මේක සනාථ කරලා නැති නිසා අපිට ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන නම්ගම් සඳහන් කිරීමේදී. නමුත් ශ්‍රී ලංකාවේ රථවාහන ව්‍යාපාරයට සම්බන්ධ ඒ වගේම අනෙකුත් ව්‍යාපාරවල සෑහෙන කොටස් මිලදී ගැනීමේදී ප්‍රමුඛතාවයක් අරගෙන කටයුතු කරපු ව්‍යාපාරිකයෙක් මේකට සම්බන්ධයි කියලා සඳහන් වෙනවා. දැනට දැනගන්න තියෙන විදිහට මේ ව්‍යාපාරිකයාට වක්‍රව සෙලාන් බැංකුවේ 20%ක පමණ කොටස් ප්‍රමාණයක් දැනටමත් ඔහුට හිමි. නමුත් මේ අලුතෙන් ගත්ත කොටසත් එක්කලා ඔහුගේ තියෙන සෙලාන් බැංකුවේ තියෙන කොටස් ප්‍රමාණය වැඩිවීම නිසා ඔහුට සෙලාන් බැංකුව පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනවයි කියන තැනට තමයි ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නේ. දැනට මහ බැංකුවේ නීති රීති අනුව කිසිම පුද්ගලයෙකුට කිසිම වාණිජ බැංකුවක 10%කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගන්නට බෑ. නමුත් සුවිශේෂ අවස්ථාවලදී පමණ මහ බැංකුව අවසර ලබා දීලා තියෙනවා සමහර අවස්ථාවලදී ඒ කොටස් ප්‍රමාණය 15% දක්වා වැඩි කරන්නට. ඉතින් දැන් රජයේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ මේ ගනුදෙනුව හරහා එක් පුද්ගලයෙකු සතු ප්‍රාග්ධනය සෙලාන් බැංකුවේ ප්‍රාග්ධනය 20%කටත් වඩා වැඩි වෙනවා. ඒ පැත්තෙන් බලපුවහම මේක නීති විරෝධී ගනුදෙනුවක් කියලා ඒක නිසා තමයි ආණ්ඩුව ඒක මේ ගනුදෙනු අවලංග කිරීමට කටයුතු කළා තියෙන්නේ කියලා. නමුත් මේ පිළිබඳව අද උදේ ලංකාවේ වෙලාවෙන් වෙළඳපොළ 9:00 විවෘත වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කොයි ආකාරයෙන්ද විනිමය සුරකුම් කොමිසම මේ පිළිබඳ කටයුතු කරන්නේ කියලා. කෙසේ වෙතත් මේ කොටස්වල හිමිකරු හැටියට ශ්‍රී ලංකා රජය මේ වෙනකොට ඒ ගනුදෙනු අවලංගු කිරීමේ කටයුත්ත ආරම්භ කළා තියෙන්නේ.
ඔයත් එක්කම මතුවෙන අනිත් ප්‍රශ්නේ තමයි අමල් දැන් ලංකා බැංකුව වගේ මේ රජයට සම්බන්ධ ආයතනයක මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනිකුත් සමාජිකයන්ගේ අනුදැනුමකින්තරව රජය අනුදැනුමකින්තරව මෙවැනි වූ කාර්යයක් කරන්නේ කොහොමද කියන කාරණාව. ඒ සම්බන්ධව යම් කිසි වූ සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවද රජය තුල මේ වෙනකොට?
ඔව් දිල්ලුක්ෂි, ඇත්තටම මේ බැංකුවේ සභාපතිවරයා පිටරටින් අවස්ථාවක තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙලා තියෙන්නේ. ඒ එක්කම අධ්‍යක්ෂක මණ්ඩලයේ අනෙකුත් නිලධාරීන් විශේෂයෙන්ම මහ භාණ්ඩාගාරයේ නියෝජිතයෙකුත් මේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඇතුළත්. ඔහුත් හිටපු නැති වෙලාවක තමයි මේ තීන්දුව මේ නිලධාරීන් අරගෙන තියෙනවයි කියලා කියන්නේ. මේ අවස්ථාවේදී අපි දන්නේ නැහැ මේ නිලධාරීන්ට වාචිකව කවුරු හරි නියෝගයක් ලබා දුන්නද කියලා. නමුත් දැනගන්න තියෙන විදිහට නම් එහෙම ලිඛිතව කිසිම නියෝගයක් ලබා දීලා නැහැ. නමුත් ලංකා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ ප්‍රාග්ධනය තියෙන අනෙකුත් ආයතනවල තමන්ට තියෙන අයිතිය ඇතරම ක්‍රමක්‍රමයෙන් ඒවා විකිණා දැමීමේ කටයුත්ත ආරම්භ කළ තිබුණා මේ අලුත් රජයාවට පස්සේ. විශේෂයෙන්ම ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් කියලා දැන් නම් කරලා තියෙන මීට කලින් ටැප්‍රොබෙන් හැටියට හඳුන්වපු ඒ හෝටලයක් ලංකා බැංකුවට අයිති. ඒකත් විකුණා දැමීමට රජය තීන්දුව කළා තියෙනවා. නමුත් ඒ කටයුතු පිළිබඳව අධ්‍යක්ෂක මණ්ඩලයේ අවසරයකින් තොරව මේ ගනුදෙනු සිද්ධ වුණා කියලායි කියන්නේ. ඉතින් මීට කලින් අවස්ථාවේදී අපි දන්නවා බැදුම් කර සිද්ධියේදීත් නම සඳහන් වෙච්ච ලංකා බැංකුවේ සාමාන්‍ය අධිකාරීවරයෙක් මේ ගනුදෙනුටත් සම්බන්ධයි කියලා දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඔහු සම්බන්ධයෙන් ඒ පරීක්ෂණත් ඇතර මේ වෙනකොට රහස් පොලිසියත් මේ කටයුත්තට යොමු කරලා තියෙනවයි කියලා අපිට දැනගන්න තියෙනවා.
අමල්, අපි සූතිවන්ත වෙනවා ඔබට. SBS සිංහල ගුවන්විදුලිය තමයි මේ ප්‍රවෘත්තිය විද්‍යුත් මාධ්‍යයක් විදිහට ප්‍රථමයෙන්ම ජනතාවට ඉදිරිපත් කළේ. ඒ සම්බන්ධව කරුණු ඒකරාශී කරගෙන අපිට මුලින්ම මේ තොරතුරු කිව්වට අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි එමනම් යමු ඊළඟ කාරණාවට. දැන් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විශාල කතාබහක් නිර්මාණය වෙමින් තියෙන කාලවකවානුවක අපි දකිනවා ඒකාබද්ධ විපක්ෂයේ පිරිස මේ ව්‍යවස්ථා සංශෝධනයේ යම් යම් අඩුලුහුඩුකම් පෙන්වා දෙමින් නැවත ප්‍රතිසංශෝධනයේ වීතතන් පෙන්වා දෙමින් දීපව්‍යාප්තව යම් යම් සාකච්ඡා ඒ වගේම සම්මන්ත්‍රණ විරෝධතා ප්‍රකාශ කරමින් යන කාලවකවානුවක. ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා කියලා විපක්ෂ නායක සම්බන්ධන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මේ දෙදෙනා එකතු වෙලා මහින්ද රාජපක්ෂ මහතාගෙන් මේ ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා දීම සඳහා යම් කිසි වූ ඉල්ලීමක් කළා කියලා තමයි මේක වාර්තා වෙන්නේ. අමල්, අපි කැමැති ඇත්තටම දැනගන්න මොකක්ද ඇත්තටම මෙතන සිද්ධ වුණේ? කවුරුද මේ හමුව යෝජනා කළා තිබෙන්නේ? මොකද්ද සිද්ධ වුණේ? එහිදී සාකච්ඡා වුණු කරුණු මොනවද?
දිල්රුක්ෂ මේ සාකච්ඡාව ඇති වෙන්නේ පාර්ලිමේන්තුවේ පරිශ්‍රවේදී. මේක සිද්ධ වෙන්නේ අයවැය විවාදයේ අවසාන දවසට කලින්, ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 9 වෙනිදා පාර්ලිමේන්තුවේ තියෙන අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදී මෙවැනි හමුවක් ඇති වුණයි කියලා හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කළා තිබුණා අලුත් ව්‍යවස්ථාවේ කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති කරන්නට. නමුත් මෙතන මතක තියාගන්න තියෙන කාරණාව තමයි තවමත් රජයේ පැත්තෙන් නව ව්‍යවස්ථාවක කෙටුම්පතක් සකස් කළා නැහැ. නමුත් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ හැටියට මේ වෙනකොට වාර්තා 6ක් පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙනවා. ඒ වාර්තා 6 අධ්‍යයනය කරලා ඊට පස්සේ ඒක තුලින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ගැන සාකච්ඡා කිරීම ලබන මාසෙදී, ඒ කියන්නේ අලුත් අවුරුද්දේ පළවෙනි මාසෙදී ආරම්භ කිරීමට නියමිතයි. ඉතින් මේ විපක්ෂ නායකවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ඒකම හිටපු ජනාධිපතිවරයාත් අතර සාකච්ඡාවේ අරමුණ වෙලා තිබුණේ දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂට පක්ෂපාත කොටසේ සහය අලුත් ව්‍යවස්ථාව ඇති කිරීමේ ඒ ක්‍රියාදාමයට ඒ සහය ලබා ගැනීමට. අපිට දැනගන්න තියෙන විදිහට නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ ව්‍යවස්ථාව පිළිබඳ ඔහුගේ අදහස වෙලා තිබුණේ රජයේ කෙටුම්පතක් එළිදැක්වුවාට පස්සේ ඒකට තමා ප්‍රතිචාර දැක්වීමට කැමැත්තෙන් ඉන්නවයි කියලා. විශේෂයෙන්ම පොලිස් බලතල, ඒ එක්කම ඉඩම් පිළිබඳ බලතල, පළාත් සභාවලට පැවරීම ගැන ඔහුගේ කැමැත්තක් ප්‍රකාශ වෙලා නැහැ. නමුත් කෙසේ වෙතත් මේ සාකච්ඡාව අවසාන සාකච්ඡාවක් හැටියට අපිට දකින්න බෑ. මොකද ඔහු බොහොම පැහැදිලිවම රජයට දන්වලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පතක්. ඇත්තටම ආණ්ඩුවේ ස්ථාවරය එළිදැක්වුවාට පස්සේ තමන් ඒකට ප්‍රචාර දැක්වීමට සූදානම් කියලා. ඉතින් අපි දන්නවා ලබන අවුරුද්දේ පළවෙනි මාසයේ පළවෙනි සති දෙකේදී විතර ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට මේ පිළිබඳ යම් කිසි ලියකියවිල්ලක් ගෙනල්ලා ඒ සාකච්ඡාව එතනින් ආරම්භ කරන්න. මේ වෙනකොට කෙටුම්පතක් පිළිබඳව තවමත් නිශ්චිත අදහසක් ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වෙලා නැහැ.
ඔව්, අපි මේ මුද්‍රිත මාධ්‍ය සහ ඇතැම් ජනමාධ්‍ය, ඇතැම් විද්‍යුත් ජනමාධ්‍ය හරහා දකිනවා අමල් මේ TNA ක යම් යම් ප්‍රතිචාර මේ සම්බන්ධයෙන් දක්වමින් තියෙන වග. විශේෂයෙන්ම ඔවුන්ගේ මේ උතුරු පළාත් සභාවෙන් සිදුකෙන ඉල්ලීම් පිළිබඳව අපිට අමතක කරන්න බැහැ. ඔවුන් ඉඩම් බලතල, පොලිස් බලතල පිළිබඳව විශේෂයෙන් කතා බහ කරන පළාත් සභාවක්. ඉතින් ඒ අනුව TNA ක ඇතැම් මන්ත්‍රීවරුන් පවා මේ සම්බන්ධව යම් යම් ප්‍රකාශනිකුත් කරලා තිබුණා. එතකොට විපක්ෂ නායක සම්බන්ධන් මහතා, මෙහිදී සම්පූර්ණයෙන්ම TNA ක අපිට ඔය විද්‍යුත් මාධ්‍ය මගින් දකින්නට ලැබෙන ප්‍රතිචාර දෙහිදී ඔහුගේ මතය විදිහට ප්‍රකාශ කළා තිබුණේ නැත්නම් රජයත් එක්ක ඒකාත්මිකව යන මතයක්ද ඔහු ප්‍රකාශ කළා තිබුණේ? ඔබට මේ සම්බන්ධව යම් කිසි උතොරතුරක් වාර්තා වෙනවද?
දෙලොස් අතර මෙතන TNA සංවිධානය බොහොම පැහැදිලිවම පාර්ලිමේන්තුවේ තින් පිටදෙදි කියන්නේ ඔවුන් බලාපොරොත්තු වෙනවා 13 වෙනි සංශෝධනයට ඔබට ගිය බලය බෙදා දීමේ වැඩපිළිවෙලක්. නමුත් ඒ එක්කම ඔවුන් පාර්ලිමේන්තුවේදී බොහොම පැහැදිලිවම කියා සිටියා රටේ බහුතරයේ සහයක් නැතිව කරන දෙයක් සදාකාලීනව පවතින නැති නිසා, ඒකේ ස්ථාවරභාවයක් නැති නිසා ඔවුන් බොහොම දැඩිව ප්‍රකාශ කරන්නේ රටේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ බහුතරයේ සහය ඇතිව සිද්ධ කරන්නට ඕනෑ කියලා. ඒ කියන්නේ සිංහල ජනතාවගේ සහය නැතිව කරන වැඩපිළිවෙලක් තිරස්තර වැඩපිළිවෙලක් නොවනවයි කියන මතය තමයි ඔවුන් ඉන්නේ. ඉතින් ඒකම ඔවුන් රජයට පොඩි අනතුරු අගවීමකුත් කරනවා. මොකද මේ අලුතෙන් ඇති කරගන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කරන්නට සිද්ධ වෙනවා. මොකද පාර්ලිමේන්තුවේ 3-2 බලය විතරක්ම මදි මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්න. ඒකට අනිවාර්යයෙන්ම ජනමත විචාරණයේ සහය අවශ්‍ය වෙනවා. මෙතනදී TNA සංවිධානය හුඟක්ම අවධාරණය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ජනතාවගේ සහය ලබා ගැනීමේ ජනමත විචාරණයේදී හුඟක් වෙලාවට ජනතාව ඡන්දය දෙන්නේ, ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතට නෙමෙයි, ඒ පවතින රජයේ කොතරම් ජනප්‍රියද කියන කාරණාව මත. ඉතින් මෙහිදී ඔවුන් වඩාත්ම අවධාරණය කරන්නේ රජය ඔවුන්ට විරුද්ධව තියෙන දූෂණ චෝදනා අවම කරගෙන ඉදිරියට කටයුතු කිරීමයි. මොකද නැත්නම් ජනමත විචාරණයකදී ජනතාව ඡන්දය දෙන්නේ ඒ අවස්ථාවේ තියෙන රජයේ දූෂණ සහ අඩුපාඩුකම් අනුව තමයි ඒ ඡන්දය ප්‍රකාශ වෙන්නේ. ඉතින් ඔවුන්ගේ සැකක් බයක් තියෙනවා රජය අපකීර්තියට පත් වෙලා මහජන සහාය රජයට නැතිනම්, එදිනදා කරන රජයේ කටයුතු නිසා ඔවුන් අපකීර්තියට පත් වෙලා තියෙනවා නම් ඒක මේ ව්‍යවස්ථාව හදන වැඩපිළිවෙලට ලොකු බාධාවක් වෙයි කියලා තියෙනවා. ඔවුන්ට තියෙන සැකය ඒක හැටියට තමයි මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා තියෙන්නේ.
පසුගිය සතියේදී විශාල උණුසුමක් නිර්මාණය කරපු සිදුවීම තමයි හම්බන්තොට මාගම්පුර වරායේ සේවක උද්ඝෝෂණය. අපි මේ සතිය වෙනකොට දැනගත්තා ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරහා මේ උද්ඝෝෂණය නිමාවට පත් වුණා කියලා. ඒත් එක්කම තවදුරටත් මතවාදයට තුඩු දෙමින් පවතින කාරණාව තමයි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට නාවික හමුදාපතිවරයා විසින් සිදු කරපු පහර දීම සම්බන්ධව කිසිම විමර්ශනයක් වගවිභාගයක් මේ වෙනකනුත් නැහැ මේ සිදුවීමට සතියක් ගත වෙලත් කියලා. මේ සම්බන්ධව අපිට ශ්‍රී ලංකාවෙන් මේ වෙනකොට දැනගන්නට තියෙන තොරතුරු මොනවාද?
දිල්ලුක්ෂි, මෙතන මේ නාවික හමුදාවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පීඩාවට පත්වෙච්ච ජනමාධ්‍යවේදියා පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා. ඉතින් ඒ පැමිණිල්ල ඔහු කරේ තංගල්ල පොලිසියට. මේ පැමිණිල්ල කරපු එක සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කළා. මෙතන මේ ජනමාධ්‍යවේදියාට පහර දුන්න කාරණාව නෙමෙයි, නමුත් අර විරෝධතාකරුවන් වරාය ඇතුලේ ඔවුන් කලායයි කියන ඒ කඩක්කප්පල්කාරී වැඩ පිළිබඳව නාවික හමුදාපතිවරයා වාර්තාවක් අග්‍රාමාත්‍යවරයාට දුන්නා. ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ වාර්තාව පිළිගන්න අතරතුරේදී එක්තරා විදිහකට මේ ජනමාධ්‍යවේදියාව සමච්චලයට ලක්වන ආකාරයෙන් ප්‍රකාශයක් කළා. අග්‍රාමාත්‍යවරයා කිව්වා ජනමාධ්‍යවේදියා ඒ පැමිණිල්ල කරේ තංගල්ල පොලිසියට, නමුත් සිද්ධිය සිද්ධ වුණේ හම්බන්තොට. එහෙනම් මින් ඉදිරියට ජනමාධ්‍යවේදීන් හරි පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න කියලා. ඉතින් ඇත්තටම එතන අග්‍රාමාත්‍යවරයා කරපු මේ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක්. මොකද ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ස්ථානයක පොලිසියකට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න පුළුවන්. ඒ සිද්ධිය වෙච්ච පොලිස් බල ප්‍රදේශයේම වෙන්නට අවශ්‍ය නැහැ. ඉතින් එවැනි සමච්චලයක් කරලා ඉවර වෙලා ඊට පස්සේ මේ වෙනතුරුත් ඒ පිළිබඳ පොලිස් පරීක්ෂණයක් ඇත්තටම ආරම්භ කරයි කියන අපිට දැනගන්නට නැහැ. නමුත් මේ වරායේ සේවකයන් දැන් වැඩ වර්ජකයන් ඔවුන්ගේ වැඩ වර්ජනය අත්හැරලා ඔවුන් දැන් නැවතත් සේවයට ගිහිල්ලා තියෙනවා. අපි දැනගන්න තියෙන විදිහට වරාය ජනවාරි මාසේ 7 වෙනිදා වෙනකොට චීන සමාගමට ඒ වරායේ කොටස් 80% විකිණීම සම්බන්ධයෙන් ඒ අවසාන ගිවිසුම අත්සන් කිරීමටත් නියමිතයි. මේ වෙනකොට අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා චයිනා මර්චන්ට් සමාගමත් ශ්‍රී ලංකා රජයත්. ඒක ගිවිසුමක් බවට පත්වීමට නියමිතයි ජනවාරි 7 වෙනකොට. නමුත් ජනමාධ්‍ය විදියට පහර දීම සම්බන්ධයෙන් රටපුරා ඇත්තට උද්ඝෝෂණ ඇති වුණා. නමුත් ඒ පිළිබඳ පරීක්ෂණයක් හෝ ඒකට අදාළ නාවික හමුදාපතිවරයාට විරුද්ධව ගන්න කටයුත්තක් පිළිබඳව රජය ප්‍රකාශ කළ නැහැ. නමුත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය පරණවිතාන ජනමාධ්‍යවේදීන් සමග සාකච්ඡාවකදී රජය වෙනුවෙන් බොහොම පැහැදිලිවම කියා සිටියා නාවික හමුදාපතිවරයාගේ ඔහු පාවිච්චි කරපු වචන ඔහුගේ ක්‍රියාකලාපේ කිසිසේත්ම අනුමත කරන්න බෑ, ඒක තරේ හෙලා දකින්නවයි කියලා.
අමල් ඒත්කම මේ තවත් මතභේදයට තුරු දෙන කාරණාවක් බවට පත් වුණා. අර මේ ওই සිදුවීම සිදු වුණායින් අනතුරුව ඒ විගසම් වගේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරපු ඒ ප්‍රවෘත්ති නිවේදනය. ඉන් අනතුරුව ඔහු ජනමාධ්‍යවේදීන් සමගම පැවති මේ සාකච්ඡාවකදී අපි දුටුවා කියනවා මේක මේ ඒ වෙලාවේ මට ඇති වෙච්ච පීඩණය මත ලියපු එකක්. පස්සේ මම වුණත් කියවද්දි මට තේරුණා මේ මගේ ලිපිය නිකුත් කරලා තියෙන ලිපිය වැරදි කියලා. ඇත්තටම මේ පිළිබඳව මම සමාව ආයදිනවා කියලා. දැන් මේ වගේ පරස්පර විරෝධී තත්වයන් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඔහුම පිළිගන්නවා ඒ සාකච්ඡාවේදී ඇත්තටම රජය තුල මේ කොමියුනිකේෂන් එක සම්බන්ධයෙන් සංනිවේදනය සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපි දැනගන්න කැමති මේ සම්බන්ධව මොකද්ද ඔබට වාර්තා වෙන කරුණු කියලා.
ඔව් දිලිසි, මමත් ඒකට සහභාගි වුණා ඒ සාකච්ඡාවට. එතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ඇත්තටම කිව්වා ඔහු කනගාටු වෙනවා කියලා. ඔහු මුලින් නිකුත් කරපු නිවේදනය ඒක ඇත්තටම ජනමාධ්‍යවේදියාට දෝෂාරෝපණය කරපු ස්වරූපයක් තිබුණා. මෙතන ජනමාධ්‍යවේදීන් පැත්තෙනුත් අඩුපාඩුකම් සිදුවන්නට ඇති. මොකද මේ ජනමාධ්‍යවේදීන් නිසි අවසරයක් ලබා ගන්නේ නැතිව වරායට ඇතුළු වෙනයි කියන චෝදනාව තියෙනවා. ඉතින් ඒ චෝදනාව ඇත්තටම අපිට පිළිගන්න පුළුවන් ඒක හරි කියලා. නමුත් ඇත්තටම මේ වගේ අවස්ථාවලදී ඒ නිසි ආකාරයෙන් අවසරය ලබාගෙන ඒ ස්ථානයට යන්නට උත්සාහ ගත්තා නම් හුඟක් වෙලාවට ඒ කාරණාව ඒ වාර්තාකරණය කිරීම සිද්ධ කරන්න වෙන්නේ නැහැ. ඉතින් හුඟක් අවස්ථාවලදී ජනමාධ්‍යවේදීන් එහෙම අවසර හොය හොය ඉන්නේ නැහැ. ඒ ප්‍රවෘත්තියක් තියෙන අවස්ථාවට ඉක්මනින් පිවිසලා තමන්ගේ ඒ වාර්තාකරණය කරනවා. මෙතන රජයේ පැත්තෙන් ඒ වගේම නාවික හමුදාපතිවරයාගේ සම්බන්ධයෙනුත් ලොකු චෝදනා තියෙනවා. බැලූ බැල්මටම ඕනෑම කෙනෙකුට බොහොම පැහැදිලි නාවික හමුදාපතිවරයාගේ ක්‍රියා කලාපේ සම්බන්ධයෙන්. ඒකේ ඒ ගැන තවත් වැඩිපුර හොයන්න දෙයක් නැහැ. මෙතන කාරණාව තමයි රජය මොකද්ද ගන්න පියවර කියන එක. ඉතින් මෙතනදී ජනමාධ්‍යවේදීන්ට ආචාර ධර්ම උගන්වන්න රජය නැවත උත්සාහ කරනවා. නමුත් මෙතන ප්‍රශ්න වෙලා තිබුණේ නාවික හමුදාපතිවරයාගේ ආචාර ධර්ම පිළිබඳ ඔහු කටයුතු කරපු ආකාරය පිළිබඳ. ඒ සම්බන්ධයෙන් රජය ඔහුට එරෙහිව ඕ ඒ සම්බන්ධයෙන් ගත්ත පියවරක් මේ වෙනකොට ප්‍රකාශයට පත් කළා නැහැ.
තවත් මේ උණුසුම් කතාබහක් අපිට වාර්තා වෙනවා මල් මේ දැන් පසුගිය කාලේදී අපි දුටුවා පාර්ලිමේන්තුව තුළදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යම් කිසි වූ යෝජනාවක් කළා. මැති අමැතිවරුන්ට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දිය යුතුයි මේ ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යාම සඳහා, ඒ වගේම යම් යම් දේශපාලන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් කියලා. නැත්නම් ඔවුන්ට වෙනත් ව්‍යාපාරික භවතුන් අනුග්‍රහක භවතුන් මත යැපෙන්නට සිදුවීම කියන කාරණාව තමයි ඔහු මූලික කාරණා විදිහට පෙන්වා දුන් ලැබුවේ. අපිට ඒ අතරතුරේදී වාර්තා වෙනවා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මේ ලක්ෂයේ මුදල සහ 2500 මේ දීමනාව ප්‍රතික්ෂේප කරනවා කියලා යම් කිසි වූ නිවේදනයක් නිකුත් කළා තියෙනවා. මේකත් ආණ්ඩුව තුලත් යම් කිසි වූ කතාබහට ලක් වෙන කාරණාවක් බවටත් පත් වෙමින් තියෙනවා කියලායි දැනගන්නට තියෙන්නේ. මොකක්ද මල් මේ සිදුවීමේ සුළු මුල?
දිලක්ෂ, මේ රංජන් රාමනායක කතානායකවරයාට ලියුමක් එව්වා මන්ත්‍රීවරුන්ට ලබා දෙන වැඩි කරපු ඒ වැටුප ඔහු ප්‍රතික්ෂේප කරනවායි කියලා. ඒ එක්කම අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කරපු හැම මන්ත්‍රී කෙනෙකුටම මාසිකව තමන්ගේ කාර්යාලය පවත්වාගෙන යාමට රුපියල් ලක්ෂයකුත් ඒකත් ප්‍රතික්ෂේප කළයි කියලා. ඉතින් දැන් මේ ප්‍රතික්ෂේප කරාට පස්සේ ඔහුට ලොකු ප්‍රතිරෝධයක් ඇවිල්ලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ මැති අමතුවරුන්ගෙන්. මොකද එක මන්ත්‍රීවරයෙක් මේ විදිහට ප්‍රතික්ෂේප කරලා ඔහු ජනප්‍රිය වෙන්න මේ වගේ ක්‍රියාවක් කළාය. ඉතින් ඒක තුලින් අනෙකුත් මන්ත්‍රීවරුන්ට ලොකු පීඩනයක් ඇති වෙනවා කියලා මේක බාරගන්න එපැයි කියලා. නමුත් ඒ ඔවුන්ට එසේ කරන්න බෑ. ඔවුන්ට මේ අතර මේ මුදල අවශ්‍යයි. ඒ නිසා මේ රංජන් රාමනායක කරපු වැඩේ නිසා අනිත් අය ඉතාමත්ම අපහසුතාවයට පත් වුණයි කියලා. අපිට දැනගන්න තියෙන විදිහට එක්සත් ජාතික පක්ෂයේ ලොකුම ප්‍රබලෙක් රංජන් රාමනායකට දුරකථනයෙන් කතා කරලා ඔහුගෙන් ඉල්ලීමක් කළා තියෙනවායි කියලා. ඔහු කතානායකවරයාට යවපු ලියමන ඉල්ලා අස්කරගෙන මේ මුදල ලබා ගන්නට කියලා. ඉතින් ඔහු කියලා තියෙනවා මම නළුවෙක් හැටියට මං වැඩිපුර මුදල් ප්‍රමාණයක් මට ලැබෙන නිසා මට කාර්යාලයක් පවත්වාගෙන යෑමට මේ විදිහට රුපියල් ලක්ෂයක් අවශ්‍ය නැහැයි කියලා. එතකොට ඔහුට අවවාද කළා තියෙනවා තමන්ට අවශ්‍ය නැත්නම් තමන්ගේ ආසනේ පුද්ගලයන් 10 දෙනෙක් තෝරාගෙන ඔවුන්ට රුපියල් 10,000 මාස්පතා ගෙවන්න. කෙසේ වෙතත් මේ මුදල ගන්න, මේක නොගත්තොත් අනෙකුත් මන්ත්‍රීවරුන්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවයි කියලා.
අමල්, මේ පවතින තත්ත්වයන්ට තේමා දන්නේ මේක කියන්න පුළුවන්ද බැරිද කියලා? රක්ෂා ජාතික පක්ෂයේ ප්‍රබලයාගේ නම කියන්න පුළුවන්ද අපිට මේ වෙනකොට තියෙන තත්ත්වයනෝ නැත්තම් ඒ නොහැකියාවක් තියෙනවද?
ඇත්තටම මේක අපි තවත් මූලාශ්‍ර කීපයකින් සනාථ කරගන්න තුරු අපිට දැනට තියෙන එක මූලාශ්‍රයකින් පමණයි. ඒ නිසා මේක කියන එක තරම් සුදුසු නෑ. නමුත් පක්ෂයේ ලොකුම ප්‍රබලයෙක් තමයි මේ විදිහට මේ බලපෑම කළයි කියලා අපිට වාර්තා වෙන්නේ.
හොඳයි අමල්. අපි ඊළඟට අවධානය යොමු කරමු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැලේසියානු සංචාරය පිළිබඳව. ව්‍යාපාරික සංචාරයක් විදිහට ව්‍යාපාරික ආයෝජන ශ්‍රී ලංකාවට ගෙනීමේ මූලිකත්වය සහිතව තමයි මේ සංචාරය සිදු කළේ ජනාධිපතිතුමන්. මේ සංචාරයේ ප්‍රගතිය පිළිබඳවත් එහි ප්‍රතිඵල පිළිබඳවත් අපි දැනගන්න කැමතියම.
ඒක ඇත්තටම ජනාධිපතිවරයා මැලේසියාවේ සංචාරයේ වෙළඳ හා ආයෝජන පිළිබඳ තමයි ලොකු ප්‍රමුඛත්වයක් දීලා කටයුතු කරේ. දැනට ලංකාවේ වැඩිම විදේශ ආයෝජනයක් කරලා තියෙන්නේ මැලේසියානු සමාගම්. මේකෙත් ඇත්තටම අපි බැලුවොත් මේක ඩයලොග් එක්සියාටා සමාගම තමයි ලංකාවේ දුරකථන සම්බන්ධයෙන්, ජංගම දුරකථන සම්බන්ධයෙන් ප්‍රමුඛ ස්ථානය අරගෙන කටයුතු කරන්නේ. ඔවුන් කාලයක් තිස්සේ කරපු ආයෝජන බලපුවහම ඒක තමයි එක රටක ආයෝජනය බලපුවම ලංකාවේ කරලා තියෙන වැඩිම ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ මැලේසියාවෙන්. ඉතින් ඒ පැත්තෙන් බලපුවම ඉතාමත්ම වැදගත් සංචාරයක් හැටියට කියන්න පුළුවන්. ඒ එක්කම ශ්‍රී ලංකාවේ සූපවේදීන් පිරිසක් මැලේසියාවට අරන් ගිහිල්ලා ශ්‍රී ලාංකීය පිසු ආහාර මැලේසියාවේ ජනප්‍රිය කිරීමේ වැඩපිළිවෙලක් හැටියටත් මේ සංචාරය පාවිච්චි කරගෙන තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් බලපුවම ද්විපාර්ෂික වෙළඳාමත්, ඒ වගේම දෙරට අතර තියෙන සංචාරක කටයුතු සම්බන්ධයෙනුත් මේ ජනාධිපතිවරයාගේ සංචාරයෙන් සෑහෙන රුකුලක් ලැබුණයි කියන්න පුළුවන්. මොකද මැලේසියාව දැන් එකඟ වෙලා තියෙනවා ඔවුන්ගේ දූත පිරිසක් ලංකාවට එවලා තවත් ආයෝජන සම්බන්ධයෙන්. මොකද මේ වෙනකොට රජය උත්සාහ කරනවා පෞද්ගලික අංශයත් එකතු වෙලා දැනට පාඩු ලබන රජයේ ව්‍යවසායන් දියුණු කිරීම සඳහා ඒවා විකුණා දැමීමට වඩා පෞද්ගලික අංශයත් එක්ක එකමුතුව මේ කටයුතු කරන එකට කියනවා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියලා. තමයි මේක කටයුතු කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ සඳහා දූත පිරිසක් එවීමටත් මැලේසියාව එකඟ වෙලා තියෙනවා.
අමල් අපිට මෙහිදී මේ මතක් වෙනවා පසුගියවර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැලේසියාවේ එක්තරා සමුළුවකට සහභාගී වන අවස්ථාවකදී මැලේසියාවේ සිටින කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරා විසින් විශාල උද්ඝෝෂණයක් අරගෙන ගියා. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව දැඩි ලෙසින් තර කිරීමට පවා සිදු වුණා. ඊට පස්සේ අපිට මතකයි හිටපු ජනාධිපතිවරයා සමග ඒ සංචාරයට ඇතුළත් වෙලා හිටිය ඇතැම් පුද්ගලයින් කුවාලලම්පුර් ගුවන්තොටුපළට ඇරලවලා නැවත වතාවක් ආපහු එන අතරතුරේදී මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට පහර දීමක් පවා සිදු වුණා. ඉතින් මේ වගේ විශාල ආන්දෝලනයක් පවතින කාලවකවානුවක වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේ සංචාරයට සූදානම් වෙද්දී අපි දැක්කා ඒ විරෝධතාවම මැලේසියාව තුලින් මතුවෙනවා. ඊට පස්සේ අපි අන්තර්ජාලය හරහා ඡායාරූප දුටුවා මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතී සිටියේ හෝටලේ ඉදිරිපිට මේ කොටි හිතවාදී පිරිස් යම් විරෝධතාවක නිරත වෙනවා, විරෝධතා පූර්වපවා ඔසවාගෙන. මොනවද මේ හා සම්බන්ධ වටපිටාව පිළිබඳව ඔබට දැනගන්න තියෙන කරුණු?
දිලක්ෂි, ඇත්තටම මේ මීට කලින් අවස්ථාවේදී මෙතන ප්‍රශ්න වෙලා තිබුණේ ශ්‍රී ලංකා තානාපති එහෙම නැත්නම් මහ කොමසාරිස්වරයාට ඇත්තටම හිරිහර කරයි කියලා කීප දෙනෙක් අත්අඩංගුවට අරන් තිබුණා. නමුත් ඒ පිරිස තවමත් ඔවුන්ට විරුද්ධව නඩු පවර නැහැයි කියලා චෝදනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකාවේ ජනාධිපති යන අවස්ථාවේදීත් සුළු විරෝධතා තිබුණට ඒවා ඔහුගේ ගමනට හෝ මේ සංචාරයට බාධාවක් වුණා කියලා අපිට වාර්තා වෙන්නේ නැහැ. අතරම විවේචන ඇවිල්ලා තිබුණා මේ විදිහ සංචාරයක් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කළ යුතුද කියලා මේ අවස්ථාවේදී. මොකද මීට කලින් මැලේසියාවේ දෙමළ සම්භවයක් තියෙන පිරිස් විසින් කරපු ඒ කටයුතු සම්බන්ධයෙන් මැලේසියානු රජය හරි පියවරක් ගත්තේ නැtei කියන චෝදනාව මත ජනාධිපතිවරයා මේ සංචාරය නොකළ යුතුයි කියන විවේචනයකුත් තිබුණා. ඒක ශ්‍රී ලංකාවේ මාධ්‍යවලත් වාර්තා වෙලා තියෙනවා. නමුත් ඒ කෙසේ වෙතත් ජනාධිපතිවරයා තීන්දුවක් අරගෙන තිබුණා ශ්‍රී ලංකාවේ ඒ ආයෝජන සම්බන්ධයෙන් මැලේසියාව පළවෙනි තැන සිටින නිසා මේ අවස්ථාවේ ඒ ගමන යන්නට අවශ්‍යයි කියලා. මොකද අලුත් අවුරුද්දේදී රජය බලාපොරොත්තු වෙනවා මීට කලින් සිද්ධ වුණාට වඩා වැඩි විදේශ ආයෝජනයක් ලංකාවට ලබා ගැනීමට. ඉතින් ඒ පැත්තෙන් බලලා තමයි මේ සංචාරය කරේ. නමුත් ඔබ කිව්වා වගේම විවේචන තිබුණා, ශ්‍රී ලංකා මාධ්‍යත් විවේචන තිබුණා මේක යා යුතු ගමනක්ද නැද්ද කියලා. මොකද මීට කලින් ඒ විරෝධතා කරපු අයට විරුද්ධව නීතිමය කටයුතු අවසන් කළා නොතිබිච්ච නිසා.
හොඳයි අමල්, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා. පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ දේශපාලනික උණුසුම් මුහුණුවරක් ගත සිදුවීම් කිහිපය පිළිබඳව තමයි අපි සමාලෝචනය කෙදුනේ. එහි ඇතුළාන්ත සිදුවීම් පිළිබඳව කතා බහ කළේ. ඊට අමතරව ඉතින් ලංකාවේ නොයෙකුත් ප්‍රවෘත්ති අපිට ඇහෙනවා ශ්‍රී ලාංකීය ජන ප්‍රජාවට වැදගත් වන. නමුත් අපි මෙහිදී අවධානය යොමු කරන්නේ දේශපාලනික උණුසුම් සිදුවීම් පිළිබඳව වන නිසා අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ප්‍රධානතම කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු අපිට රැගෙන ආවට. එහෙමනම් අපි ලබන සතිය හමු වෙන තෙක් ඔබට ආයුබෝවන් කියමින් සමුදෙනවා අමල්.
ආයුබෝවන් දිලක්ෂි.
ආයුබෝවන් අමල්, බොහොම ස්තුතියි.
අපගේ වෙබ්අඩවිය හරහා ඔබ කැමති ඕනෑම වේලාවක SBS සිංහල වැඩසටහනට සවන් දීමට හැකි. සම්පූර්ණ වැඩසටහන, සම්මුඛ සාකච්ඡා, ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ විමසීම් සඳහා පිවිසෙන්න අපගේ වෙබ්අඩවියට sbs.com.au/sinhalese.